Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංක ස්පර් සංවිධානයේ
ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා
රේඩියෝ ශ්‍රී ලංකා presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් දයාබර හිතවතුනි. නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය ඔබ වෙත ගෙන්න සී සරි ලංකා තවත් ගුවන් විදුලි කලබක් තුලින් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නයි මගේ මේ බලාපොරොත්තුව. අද සැප්තැම්බර් මාසේ 17 වෙනි සිකුරාදා අපි තාමත් ඉන්නේ ලෙවල් 4 ලොක්ඩවුන් එක යටතේ. ගෙවල් වලට වෙලා බොහෝ වෙලාවට අත්‍යවශ්‍ය සේවා ඇරෙන්න අපි මොකද දැන හැමෝම වගේ ගෙවල් වලට වෙලා ගෙවල් වලින් ඉඳන් බලන කාලයක් සුපර් මාකට් එකට යනවා ඇරෙන්න. ඉතින් මම හිතනවා ලෙවල් 4 එක අපි මේ ඩෙල්ටා ප්‍රභේදය අපිට අගෝස්තු 18 වෙනිදා පළවෙනි ආසන්නය හොයාගත්තට පස්සේ එදා ඉඳලා මේ වෙනකොට පුරා මාසයක් ඇත්තරම පුරාවට අපි මේ අපේ රටේ ජනාධිපති මේ අගමැතිනිය ජසින්තා මහත්මිය ඉතාමත් මැනවින් මිලියන 5ක ජනතාවගේ සහයෝගය මත මේක ඉතාමත් ලස්සනට පාලනය කරා කියලා දෙරලා ඇත. ඒකට අපි ඇත්තරම මේ කෘතඥ වෙන්න ඕන. මේ තත්ත්වය මේ වගේ සමතයකට පත් කරගන්න උත්සාහ කිරීම ලැබීම පිළිබඳව. ඉතින් මේ වෙනකොට සමාජය තුළින් ආරංචි වන ආසාදිතය බොහෝ දුරට අඩු වී ගෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක් ඇත්තරම. මම හිතන්නේ ඔබ අප හැමෝගේම සහයෝගය ඒ මිලියන 5ක ජනයාගේ සහයෝගය තමයි මේක මේ විදිහට වළක්වා ගන්න අපිට පාලනය කරගන්න පුළුවන්නේ. ලෝකයේ අනිත් රටවල් දිහා බලද්දි ඇතිවන උද්ඝෝෂණ මිනිස්සුන්ට ආතතිය විඳ ගන්න බැරුව පාරට බැහැලා ඒ කරන උද්ඝෝෂණත් එක්ක බැලුවහම මම හිතනවා නව ශ්‍රී ලංකා ජාතිකයෝ ඉතාම සංයමයෙන් යුතුව මේ ඉතාමත්ම ඉවසිලිවන්තව විඳරාගත්තා. මොකද මේ ඩෙල්ටා මේ පසංගති තියෙන බැරෑරුම්කම තේරුම් අරගෙන ඉතින් නව ශ්‍රී ලංකස් ප්‍රසංගධානය වෙනුවෙන් ඔබටත් ඒ දැක්කු කෘතඥතාවය ඒ දැක්කු සහයෝගය පිළිබඳව අපි කෘතඥතාවය මේ අවස්ථාවේදී පිළිගන්නවා. නව ශ්‍රී ලංක රජයටත් අපේ කෘතඥතාවය මේ වගේ මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඉතින් දයාබරසන්නේ මම හිතන්නේ තිසිකුරාද දවසේ ඔබ දවසම මම හිතන ගොඩක් කාලෙ ගෙදරින් නැත්තේ මේ මාසයක් පුරාටම. ඉතින් එන්න අපි සමග එක්ක වෙමු. අදත් වෙනද වගේම මම මගේ වැඩසටහන ආරම්භ කරන්නේ මව්පියන්ගේ මේ ගීතයකින්. අපි දයාබර මෑණියන් අපි දයාබර පියාණන් වන්දනා කරමින් පීතුපාදන්න මාමි කියන මේ ගීතයට සවන් දෙමින් අපේ උපහාරය අපේ දෙමව්පියන්ට අපි පුද කරමු. ඉගීත ගයනා කළේ අමිතා වැඩිසිංහ. ශ්‍රී ලංකා මුණත් දී ඇති වර්තමාන සමාජ ආර්ථික හා ආණ්ඩුකරණයේ අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම් විසින් රටේ මූලික අයිතිවාසිකම් සිවිල් අවකාශය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන එතකොට සමාජ සමගිය සහ තිරසන සංවර්ධනය වගේ දේවල් කෙරෙහි මේ අඛණ්ඩ විකාදනීය බලපෑමක් ඇති කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වන මිෂෙල් බැෂ්ලේ ශ්‍රී ලංකා සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශයක් කරා පෞගිය දා ආරම්භ වුණු ජිනීවා නුවරදී ආරම්භ වුණු 13 වෙනිදා ආරම්භ වුණු මානව හිමිකම් කවුන්සලයේ 48 වෙනි සැසිවාරයට සම්බන්ධ වෙමින් එහිදී ශ්‍රී ලංකාව ගැන ඇය කරපු කතාව සහ එහි අන්තර්ගතය පිළිබඳ භාෂා දෙකින්ම මම ඔබට විකාශනය කරන මේ වෙලාවදී පොඩි ක්ලිප් එකක් ඔඩියෝ ක්ලිප් එකක් එක මම හොයාගත්තේ මේ වොයිස් ක්ලිප් කියන නාලිකාවෙන් හොයාගත්තේ අපි පොඩ්ඩක් අහුම්කන් දීලා බලමු.
ශ්‍රී ලංකාවට මෙතුවක් කාලයට එල්ලවිය හැකි දරුණුම ආකාරයේ ප්‍රහාරය ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසිවාරය ආරම්භ කරමින් මිෂෙල් බැෂලේ ප්‍රකාශ කරා. අද දිනේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ඇය සඳහන් කරනවා. මේ ප්‍රකාශය සැලකෙන්නේ මෙතෙක් ජිනීවා ඉතිහාසයේ ලංකාව සම්බන්ධයෙන් සිදු කළ දරුණුම ප්‍රකාශය ලෙසයි. මහකොමසාරිස්වරිය ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම මිලිටරි කටයුතු තවත් පුළුල් කිරීමක් ලෙස පෙන්වා දුන්නා. ඒ වගේම යම් යම් නඩු කටයුතු අවසන් නොකොට ඉවත් කිරීම, යම් යම් පුද්ගලයින්ට නිදහස ලබා දීම, පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසියවරුම් සිදු නොකිරීම පිළිබඳ මහකොමසාරිස්වරිය අදහස් පළ කරනවා. මේ අමතරව මානව හිමිකම් උල්ලංඝන වීම 120,000ක් පමණ සාක්ෂි තම ආයතන සතු බවත් මේවා විමර්ශනය කිරීමට අවශ්‍ය මුල්‍ය සම්පත් ලබා දෙන ලෙස ඉල්ලීමක්ද ඇය විසින් සිදු කරනු ලැබුවා. I am pleased to update the Human Rights Council on Sri Lanka and the trends and issues identified in my last report. I acknowledge input sent by government preparation for this update and I note the president's statement in June that the government is committed to work with UN to ensure accountability. ජනාධිපති වරයා ජූනි මාසයේදී කරන ලද ප්‍රකාශය ඒ තමයි එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලියට අදාළව වගවීමෙන් යුතුව කටයුතු කරනවා කියන ප්‍රකාශය. එය පිළිබඳ අගය කිරීමක් තියෙනවා. necessary institutional reforms අවශ්‍ය කරන ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රතිසංස්කරණ කිරීම සිදු කරනවා කියන කාරණය පිළිබඳ. I also encourage the swift and the public release of the report of the National Commission of Inquiry that was appointed in January 2021. which I understand will complete its mandate by the end of this year so that its work and recommendation can be assessed. මේ වෙද්දි ලංකාව පොරොන්දු වී ඇති ආකාරය මේ සියලු දේ ශ්‍රී ලංකාව ඉටු කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ ආර්ථික තත්ත්වය සහ පාලන ක්‍රමවේදය governance challenges ශ්‍රී ලංකාව මේ වෙද්දි ඉතාමත් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. militarization and the lack of accountability continue to have an fundamental rights civic space democratic institution social join and sustainable development. ලංකාවේ මිලිටරිකරණය ඒ වගේම වගවීම සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න නිසා දැවැන්ත මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ඔවුන් මතු කරනවා. A new state of emergency was declared in Sri Lanka on 30th August. අගෝස්තු 30 වෙනිදා රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු කර තිබුණා. මේ හරහා ensuring food security and the price control ආහාර සහ භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා මේ ක්‍රියාත්මක කළ බවයි පෙන්눔 කළේ. The emergency regulations are very broad and may further expand the role of the military in civil function. මේ ඉදිරිපත් කරන ලද හදිසි නීති ක්‍රියාවලිය ඉතාමත් පුළුල් එකක්. මේ පුළුල් වූ කාරණය ඉදිරියේදී සිවිල් කටයුතු වලටත් මැදිහත් වන ආකාරයෙන් විහිදුවාලිය හැකි බව මේ ප්‍රකාශනය හදහා මතු කර තිබෙනවා. I note with the interest the president recent meeting with some civil society leaders and I encourage broader dialogue and step to open Sri Lanka's civic space. Sri Lankawe ජනතාව සිවිල් සමාජයේ නායකයින් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ඒත් එක්කම new regulations on civil society groups are being drafted and it's widely feared that they will further tighten restriction on fundamental freedoms. මූලිකමේ අයිතිවාසිකම් මූලිකමේ නිදහස කඩවීමකට ලක් වේවිද යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය තුළ මේ මොහොත වන විටදී කතිකාවක් ආරම්භ වී තිබෙනවා. I I'm concerned by developments on judicial proceedings. Adhikarna Kriyavaliya, number of emblematic human rights cases. They include the Attorney General decision not to proceed with charges against former Navy Commander Vasanta Karannagoda. Meeta pera tarunayin 11 dinaku athurudan wima 2008 2009 kalamakamanuyedi. Ita adalawa Vasanta Karannagoda ta adalawa neethiya kriyaatmaka novima pilibada ai mehediye prashna kara thibenawa. Victims of the Easter Sunday bombings in 2019. 2019 පාසිකු ප්‍රහාරයට අදාළ වුණු චූදිතයින්ට කුමන ආකාරයේ ක්‍රියාවලියක් අනුගමනය කළේ? Religious leaders continue to call urgently for truth and justice. ආගමික නායකයින් මේ මොහොත වන විටත් යුක්තිය සාධාරණත්වයේ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි the president recent pardon of former member of parliament Duminda Silva who was convicted for killing politician in 2011. Duminda Silva ට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔවුන් විශේෂ අවධානයක් යොමු කරනවා. 2011 දී දේශපාලඥයෙකු ඝාතනය කිරීම මත පදනම් වයි Duminda Silva ට මෙලෙස මරණ දඬුවම ලබා දෙන්නේ. The confidence of the rule of law and the judicial process මේ හරහා අධිකරණ ක්‍රියාවලියට උණු බලපෑම පිළිබඳ ප්‍රශ්න කරමින් සිටිනවා. I am deeply concerned about further deaths in police custody. මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ රැඳී සිටින විටදී මිය යන පාර්ශවයන් පිළිබඳව මා පුළුල් අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේම තමයි de-radicalization regulations were issued to permit arbitrary administrative detention of individual for up to 2 years without trial. මේ වෙද්දී රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන සිටින පාර්ශවයන් ඇතමුන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් රඳවාගෙන තිබෙනවා. Court has issued an interim stay අන්තර රඳවා ගැනීමේ නියෝග ඉදිරිපත් කරමින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මෙහිදී සිදු වෙමින් පවතිනවා. ඒ වගේම ජූනි 16 16 prisoners who had been convicted under the problematic prevention of terrorism act and who were nearing the end of their sentences were pardoned. And මේ වෙද්දි ජනාධිපති සමාව ලබා දුණු 16 දෙනා පිළිබඳවත් මේක අපි මීට කලින් උද්ගෙන වල්ජසීරා වාර්තාවක් එක්ක ඒ පිළිබඳවත් මෙහිදී ප්‍රශ්න කිරීම සිදු කර තිබෙනවා. ඒත් එක්කම රන් ලංකාව පිළිබඳ දීර්ඝ ප්‍රකාශයක් ඔවුන් සිදු කරනවා. Lawyer Hijaz Hizbullah has now been detained for 16 months under the act without credible evidence presented before the court. නීතිඥ හිජාස් හිස්බුල්ලා මාස 16කට ආසන්න කාලයක් පුරා පිළිගත හැකි සාධක සාක්ෂි අධිකරණයේ ඉදිරිපත් කිරීමකින් තොරව රඳවා තබාගෙන තිබෙනවා. Anaf Jasim, a teacher and poet, has been detained without charge since May 2020. May 2020 සිට Anaf Jasim කියන ගුරුවරයා ඔහුව මේ වෙද්දි රඳවා තබාගෙන තිබෙනවා. I urge immediate moratorium on the use of the act and to clear the timeline. මේ බලකිරීමක් කරනවා මේවා සම්බන්ධ තිරසාර විසඳුමක් අනුගමනය කළ යුතු බව. Global Alliance of National Human Rights Institution decided to initiate special review on National Human Rights Commission to determine its compliance with the Paris Principles, indicating its concern about the appointment process of the commission and its effectiveness of the discharging in human rights mandate. මේ වෙද්දී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතු කරන ලද කාරණා පාදක කරගනිමින් මේ වන විට මෙහි ප්‍රකාශනය තවදුරටත් දිය වෙලා තිබෙනවා. ඒ වගේම my office work implement the accountability related aspects of the resolution 46-1 has begun pending recruitment and startup team. We have developed an information and evidence repository with nearly 120,000 individual items already held by the UN. මානව හිමිකම් කඩවීම පිළිබඳ 120,000කට ආසන්න වුණු දත්ත වාර්තා සහිතව සනාථ කිරීමේ හැකියාවක් පවතින බව මෙහිදී ඔවුන් ප්‍රකාශ කරනවා. I encourage council members to continue paying close attention to developments in Sri Lanka and seek credible progress in advancing reconciliation, accountability and human rights. Sri Lanka පිළිබඳ තදින් අවධානය යොමු කරන්න, සමීපව විමර්ශනය කරන්න බොහොම පැහැදිලිව, ඉතාමත් සැර, ඉතාමත් තද ප්‍රකාශයක් මෙහිදී සිදු කර තිබෙනවා. පියවරෙන් පියවර එකින් එක කරුණු එකින් එක ගලපා ගනිමින්. ඉතින් ඇත්තටම සමහර කාරණා පිළිබඳ අපට එකඟ වෙන්නට බැහැ. මොකද ඇෆ්ගනිස්තානයේ තලේබාන්ලා ගැන කතා නොකරන ලෝකයේ මහා දැවැන්ත ව්‍යසනයන් චීනය වැනි රටවල් සිදු කරද්දී අපි පිළිබඳ කතා නොකර අපේ රටවල් පිළිබඳ මහා උජාරුවට කතා කරනවා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අන්තර්ගත වුණු සමහර කාරණා පිළිබඳ ලංකාවේ රාජ්‍ය පාර්ශවයෙන් මේවට අදාළ නීති නිවැරදි කිරීම විය යුතුයි. මෙච්චර මානව හිමිකම් කවුන්සිලයක් මෙච්චර පිනිපිනි සැසිවාරයක් තියෙනකොට හදිසි නීතිය බලාත්මක කිරීම කියන දේ කොයි තරන්නම් ඒ අවාසිදායක ලෙස බලපානවද කියනදේ ඇයි පාලකීන්ට තේරුම් නොගිය කියන ප්‍රශ්නය අපට නිරන්තරයෙන් මතුවෙනවා. මේ අපේ අදහසක් නෙමේ ජිනීවා මානවයන් කම් සැසිවාරයේ මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිෂෙල් බැෂලේ අද දිනේ කළ විශේෂ ප්‍රකාශය කරුණුයි අපි ඔබට ගෙනාවේ.
මානව හිමිකම් කඩවීම පිළිබඳ සාක්ෂි 1,20,000ක් පමණ අවුල් සතු තියෙන බව මාකෝ සාරිස්වරය ප්‍රකාශ කර සිටිනවා. අපි ඒ ගැන ලංකාව දරන මතය, ලංකාව දරන අදහස් මොකද කියලා මේ ගීතෙන් පස්සේ අපි සමන්දෙමු. මේ ගීතේ ගායනා කරන්නේ නන්දා මාලිනී.
আশা মিনিস আশা নতি আশা মিরুন মিন নুবে নগিন আশা নগিন
සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රී ලංක ස්පර් සංවිධානය ඔබ වෙත ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනට ඔබට පුළුවන් මේ වැඩසටහන් වලට planet.fm.org කියන වෙබ් අඩවිය ඔස්සේ සමන් දෙන්න. එහි ශ්‍රී ලංකා වැඩසටහන් තෝරාගෙන සීසර ලංකා වැඩසටහන් වෙබ් පේජ් එකේ ඔබට පුළුවන් අපේ මේ වැඩසටහන් වලට නැවත සමන් දෙන්න පුරා මාසයක් තුරා. ඉතින් මම අර කලින් සඳහන් කර විදිහට එසේ අපිට දෝෂාරෝපණය කරත් මානහිමිකමයි මහකොම සාරිස්වරිය එසේ කීවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දරන අදහස්
ඊයේ සමුළුව ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානවිකම් පිළිබඳ මහකොම සාරිස් මිෂෙල් බැෂ්ලේ මහත්මිය ශ්‍රී ලංකා වැතුළු රටවල මානවිකම් ප්‍රගතිය පිළිබඳව වාචික කරුණු ඉදිරිපත් කළා. එෙහිදී ඇය සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. මහකොම සාරිස් මුඩියගේ වාර්තාවට අදාළව සමාජික රටවල විවාදය අද පැවැත්වෙන අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා ඊට සම්බන්ධ වුණේ
In keeping with our constitution and our international law
අපකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අප විසින් ස්වේච්ඡාවෙන් බාර ගන්නා ලද ජාත්‍යන්තර බැඳීම් වලට අනුව මෙම කවුන්සිලයේ සහ එක්සත් ජාතීන් නියම කරන ලද මානව හිමිකම් පද්ධතිය සමග අප තුළ පවතින අඛණ්ඩ සහයෝගිතාව පිළිබඳව අවධාරණය කරමින් මම කරුණු දැක්වීම ආරම්භ කරනවා. නිසි ක්‍රියාවලියට අනුකූල වෙමින් ශ්‍රී ලංකාව පාස්තු ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳව අඛණ්ඩව සොයා බලා නඩු පවරමින් සිටිනවා. දේශීය ක්‍රියාවලීන් මගින් අදාළ කාරණා පිළිබඳව ශක්තිමත්ව කටයුතු කරන අතර 46 ඇලයිරක් එක යෝජනාව හරහා පිටුවන ලදේ කියන බාහිර ක්‍රියාමාර්ග සඳහන් යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. කොවිඩ් වසංගතයේ දැඩි අභියෝග මැද ජන ජීවිතයට අවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීම රජයක මූලික යුතුයකමක් ලෙස අප සලකනවා. අප අපගේ අභියෝග විවෘතව පිළිගන්නා අතර වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වගවීම, සංහිඳියාව, මානව හිමිකම්, සාමය සහ ස්ථිරසර සංවර්ධනය යන කරුණු සම්බන්ධව කැපවී ක්‍රියා කරනවා.
Relating to accountability, reconciliation, human rights, peace and sustainable development.
මෙතර විවාදයට එක් වූ මහා බ්‍රිතාන්‍ය තුළු සමාජික රටවල්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථාවරය පැහැදිලි කළා.
Due to the COVID-19 pandemic, and we'd like to express our condolences to the people of Sri Lanka for the many lives that have been lost. We call on Sri Lanka to cooperate fully with the High Commissioner and remain ready to support the government on the implementation of Resolution 46/1.
We hope that Sri Lanka, in close cooperation with the UN human rights mechanisms, continues to work toward building national reconciliation.
මේ සම්බන්ධයෙන් තවදුරටත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් කැබිනට් ප්‍රකාශක දලස් අලහප්පෙරුන් නැතුමත් හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ඒ සම්බන්ධව ඔවුන්ගේ අදහස් දක්වමින්
සිවිල් කටයුතු වලට යුද හමුදාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය අවධානය යොමු කරලා තියෙනවායි කියලා ඊයේ ප්‍රකාශ කරනවා.
මේ පසුගිය වසරක ඉතිහාසය දිහා බලන්න රටේ ගොඩාක් උද්ඝෝෂණ තිබුණා. ඒ හැම එකක්ම ඒ ප්‍රාන්තවාදයේ මූලධර්ම ආරක්ෂා කරමින් රටේ පුරවැසියන්ගේ අයිතියක් ලෙස සැලකමින් එක ක්‍රියාත්මක වුණා. කිසි වෙලාවක පොලිසිය හමුදාව එයට මැදිහත් කළා අවම වශයෙන් ජල ප්‍රහාර එල්ල කළවත් ඒ විසිරුවා හැරීමක් ඔබ කියන්නේ එකම අවස්ථාවක් සිද්ධ වුණා. ඒක ගැනත් අපි කනගාටු පළ කරා. අර ගුරු සංවිධාන ඇවිල්ලා පාර්ලිමේන්තු වටරවුම අසලදී කරපු ලැබු උද්ඝෝෂණයේදී ඒ ඇරෙන්න කිසිම අවස්ථාවකදී උද්ඝෝෂකයන්ට පහර දීම් තලාපෙලා හැරීම් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ අදිසි නීතියේ වගන්ති දෙකක් පමණ සංශෝධනය කරලා මේ ආහාර බෙදා හැරීම් සම්බන්ධයෙන් අදාළව හමුදා පාසයන් සම්බන්ධ කරගෙන තියෙනවා. එන්නත් කරන ක්‍රියාවලියේදී ඔවුන්ගේ මැදිහත් වීම ධනාත්මකද ඍණාත්මකද ආහාර බෙදාහැරීම් සම්බන්ධිනුත් එහෙමයි. එසා අපි සජාතින්ගේ සමාජික රාජ්‍යයක් උන්ගේ නිරීක්ෂණ අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ පිළිගන්නවා. නමුත් අනවශ්‍ය මැදිහත් වීමක් අන්නද්ද හමුදාවන් නැති මේ මොති සිදු වෙන්නේ නැහැ කියලා කියන විශ්වාසය තියෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන රාජ්‍යයක් තමයි ලංකාව. ඒ ස්වාධිපති බලය තියෙන පාර්ලිමේන්තුව තමයි සියලුම තීරණ ගන්න. දේශීය වශයෙන් ගත්ත තීරණයක් පවා ප්‍රශ්න කරන්න පුළුවන් ඒ දේශීය යාන්ත්‍රණයෙන් ඉහළටම ගිහිල්ල එතනදී යම් කිසි අවස්ථාවක විසඳුමක් නැත්තා. හදිසි නීති රටවල් 104ක හදිසි අවස්ථා ප්‍රකාශ කරනවා. හදිසි නීති පනවලා. ඉතින් ඇයට කිසිම අවස්ථාවක මේ ගැන ප්‍රශ්න කරන්න බැහැ. දැන් අර හිටපු මන්ත්‍රීතුමාව ජනාධිපති සමාව දීලා නිදහස් කිරීම ඇය කියනවා වැරදි කියලා. ඉතින් එය කරලා තියෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමාට පූර්ණ බලය දෙලා තියෙනවා 34 වන වගන්ති යටතේ කටයුතු කරන්න. ඔබාමා එක කාලෙක ට්‍රම්ප් මහතා දිසිය ගානකට සමාව දීලා තියෙනවා. ඒ අන්න එතනයි කියන වරද. ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත ගැන කතා කරමු. ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත යටතේ ගත්තාම ඕ ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත යටතේ තමයි ත්‍රස්තවාදී නැවැත්වී ලංකා පාස්කු ප්‍රහාරය ගැන අය ප්‍රකාශ කරනවා. අයදයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වෙනකොට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් ඒකෙන කිසිම සංවිධාන රාශියක් ලියලා දෙන වාර්තාවක් ඒ කලවලිතුව තිබ්බේ දෙපාරක් බලන්න මේකේ තියෙන දේශීය යාන්ත්‍රණය මොකද්ද කියන්නේ ලංකාව පැත්තෙන් මේවා ඇත්ත වශයෙන්ම ගිදදමන පුළුවන් මේකේ වගකීමක් තියෙනවා ලංකාවට ඒක තමයි 31 යෝජනාව සම්මත කරගෙන ඒගොල්ලන්ගේ අත්ල් ප්‍රතිකීකේ ප්‍රතිඵලය යහපාලන කාලය තුල කරගත් ප්‍රධාන වරද ඉතින් මේ ආණ්ඩුවටදී වන්දි කියවන්න දැන් වෙලා තියෙනවා
සේවිතත් මං හිතන්නේ අපිට තියෙන ඉතාමත් අභියෝග රැසක් ඉදිරියේදී මුහුණ දෙන්න. මොකද අපිට අපේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සමාජිකත්වය එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය දරන හින්දා ඒ සම්බන්ධ පැතන මානව කොමිසමේදී අපිට මේක නිකම් මගහැරලා ඉන්න බෑ. මේ හැම සිද්ධාන්තයකටම හැම දෙයකටම අපිට ප්‍රතිඋත්තර බඳින්න වෙනවා. ඉතින් මම හිතන්නේ මේක ජේසි පාසු වෙන දෙයක් නෙවෙයි. රටේ දැන් පවතින තත්ත්වයක බලද්දී අපි විතරක් නෙවෙයි ලෝකේ හැම රටක්ම අපේ රට හැසිරෙන කරන කියන දේවල් පිළිබඳව තාමත් උකුසුවසින් බලාගෙන ඉන්නේ. මොකද මෙච්චර 1,000කට වඩා මේ සාක්ෂි තියෙනවා කියලා නිර්භයව කියන්නේ ඒ ගියපු කම්ප්ලේන්ස් එක තමයි එහෙම පැමිණෙන හින්දා තමයි විදිහට වෙලා තියෙන්නේ. ඉතින් එහෙම දිගින් දිගටම පොඩි ගාණක් නෙමෙයි ලක්ෂයකට යහක පැමිණිලි තියෙන එක්කම ඉතින් එතන සෑහෙන ගතියුත්තක් තියෙනවා කියන්නේ. සමහර ඒවා ඉතින් වැදගත්ද අවදගත්ද කියලා අපිට කියන්න දන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඔවුන් ඒ හැමදේම බාරගෙන තියෙනවා. ඔවුන් ඒවා ඉතින් විමසල වාතේ මාර්ෂණය කරන පවතින. ඉතින් මම හිතනවා රටක් හැටියට අපි මීට වඩා මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ඔවුන් මේ තරණ අනිත් රටවල් සමග අත්වල දැන් ඉදිරියට යාමට නම් එව නැති වුණොත් එහෙම අපිට සෑහෙන අර්බුදකාරී ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වේවි. එසේ නොවේවා කියලා තමයි අපි ශ්‍රී ලාංකික ජනතාවට අපි හැමෝගෙම ප්‍රාර්ථනා කරන්නේ.
ඉඳන් කන කුකා අඳනවා අපට ඇහෙන්නේ නෑ දෝංකාරදී කැසට් පටියකින් ගී හඬ පැතිරෙනවා කිට්ටුවෙවි කන කුකා අඳනවා අපට ඇහෙන්නේ නෑ නිලංකාරදී සෑසම විටකින් වහමෙර උතුරනවා බැලු බැලු තැන උත්සවයක සිරි විලාසිතාවන් ඇස පිනවනවා ඉරේ පිටු පසින් නූල් ඇදෙද්දි රූකන සෙල්ලම ජයත නටනවා උස්සාපන් අත අපි උස්සනවා ගහපන් කරනම් අපි ගහනවා ඇඳිවත නොදැනීම ගිලිදී ගියදෙන් ගහන පදේකට අපි නටනවා ඇත ඉඳන් කන කොකා අඳනවා අපට ඇහෙන්නේ නෑ දෝංකාරදී කැසට් පටියකින් ගී හඬ පැතිරෙනවා කිට්ටුවෙවි කන කොකා අඳනවා අපට ඇහෙන්නේ නෑ නිලංකාරදී දැසම විටකින් රාමෙර උතුරනවා ලා 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 ලා
දිවංගත විජය කුමාරතුංග මහතා ඔබ මේ සම්බන්ධ වෙමින් සිටින්නේ නවසීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ගෙන එන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට 8:25 දක්වා පුරා හෝරාව ඔබ වෙත ගෙන එන ගුවන් විදුලි වැඩසටහනෙන් ඔබට පුළුවන් අපස්සමක සම්බන්ධ වෙන්න මේ දවස්වල මේ කොවිඩ් නිසා අපිට මැදිරියට යන්න විදියක් නැහැ මේ වැඩසටහන කරන්න අපි බොහෝ දුරට මේ ගෙදර ඉඳන් මේක රෙකෝඩ් කරලා මැදිරියට අරිනවා ඊට පස්සේ තමයි අපි මේ ප්‍රචාරය කරන්නේ. ඉතින් පොඩි පොඩි අතපසු වීම වෙන්න පුළුවන්. ඒවලට ඉතාමත් කරුණාවෙන් අපි සමාව ආයදිනවා. මේ නැවත අපි ප්‍රකෘති තත්ත්වයට රටපත් වුණාන් පස්සේ විශේෂම ඕක්ලන්ඩ්පත් වුණාට පස්සේ නැවතත් ඔබට අපි ස්ටුඩියෝ එකේ සිට වැඩසටහන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි වැඩසටහන අවසන් කරන මත්තෙන් මට හිතුණා මේ දවස්වල තවමත් නොසිඳුණු ප්‍රශ්නයක් ගැන තවමත් අපි හැමෝම කතා කරනවා. ඒ ඔබත් මාත් දන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේකට තවම විසඳුමක් ලැබිලා නැහැ අපිට. වින්දිතයන්ට ඒ ලැබිය යුතු නියම ප්‍රතිඵලය මේ වෙනතෙක් ලැබිලා නැහැ. කාදිනතුමන් ඉතාමත් වේසමාන්සියක් දරනවා ක්‍රිස්තියානි ප්‍රජාවට සිදු වෙච්ච මේ අසාධාරණ වෙනුවෙන්. උන්වහන්සේ ලොකු පරිශ්‍රමයක් දරනවා මේකේ යුක්තිය වෙන්නේ මේ මේ වැරදිකරුවන් අධිකරණ ඉදිරියට ගෙන එන්නට. නමුත් යම් යම් බාධා ඒ සඳහා තියෙන බව ඔබ මම අපි හැමෝම දන්න කාරණයක්. ඒක සක්සුදක්සේ පැහැදිලිව පේන දින කාරණයක්. මෙතන මොකක් හරි දෙයක් අපි හැමෝගේම අහංගනවා කියලා. මේක ක්‍රිස්තියානි ප්‍රජාවට විතරක් නෙමෙයි, අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි හැමෝටම ලෝකවාසී කිතුනුවන්ටත්. මොකද මේක විශේෂයෙන්ම මේ ප්‍රහාරය එල්ල වුණේ පල්ලිවලට, එහා ඊට පස්සේ හෝටල් වලට, හෝටල් කීපයකට. ඉතින් මූලිකව ඉලක්ක වුණේ පල්ලි. ඉතින් ඒ මැරිච්ච ඒ අපින් බෙන්වල ගිය අපේ ඒ සහෝදර අහිංසක ජනතාවට මේ අද වෙනකන් කිසිම යුක්තියක් ඉතිවිලා නැහැ. ඉතින් මේ සම්බන්ධව එක එක්කෙනා එක එක දේවල් මතිමතාන්තර ඉදිරිපත් කරනවා. නමුත් අද වෙනකනුත් මේක මම දකින්නේ නොවිසිදු ප්‍රශ්නයක් හැටියට. මේක සාක්කිය විමසලා ජනාධිපති කොමිෂන් පත් කළා. සාක්කිය විමසලා සෑහෙන දේවල් කොටසක් වුණා. ඒ වුණාට ලැබිච්ච ප්‍රතිඵලයක් නැහැ. තාමත් මහමුලකාරයෝ එක එක නම් වලින් හඳුන්වන හොරු ටික තාම නිදැල්ලේ. මේක පිටපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා මේ විශ්‍රාමගිය නීතිපති දෙපාර්තමේන්තුව දපුල්ලි වර්මාත්මක් කියලා තිබ්බා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ අනුව එක එක්කෙනා එක එක මතිමතාන්තර දානවා. මේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ සමග පැවැත්වු සලකුණ වැඩසටහනේ උන්වහන්සේ මේ සම්බන්ධව දක්වපු අදහස්.
මෙහෙම චෝදනාවක් කියලා වෙන්නත් පුළුවන් දන්න වහන්සේ සඳහන් කර මේ මහමුල කරුවෙක් හොවා ගැනීම නෙමෙයි මේ කරන්න ඕනේ මේ මතවාදීවත් කිරීම.
මේ දින මහමුල කරුවා.
එතකොට
පුරාණේ 8:30 කියනවා මදුෂාන්. පොඩ්ඩක් ඉන්න. 8:30 මොකද්ද කියන්නේ? මුහම්මද්. ඔබ අල්ලා තබා ගැනීමට හෝ ඔබ ඝාතනය කිරීමට හෝ ඔබ පිටුවහල් කිරීමට හෝ එකම දෙවියන් ප්‍රතික්ෂේප කළ අය කුමන්ත්‍රණය කළ හැටි සිහි කරන්න. ඔහු කුමන්ත්‍රණ කරති, අල්ලාහ්තු කුමන්ත්‍රණ කරති. අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ටය අය. මේ වගේ මං කියන වර්සස් ගණනාවක්. ඔබ දන්නවද පහුගිය දවස්වල ඉන්දියාවේ
අපි හඳුනන මම අර මදුරු ප්‍රශ්නේ මට කොල්ල ඉන්න. දැන් කෙනෙකුට චෝදනා කරන්නට පුළුවන් මේ පාස්කු කොමිසන් වාර්තාවෙන් ඔබ වහන්සේගේ නම ඔබ වහන්සේගේ සංවිධානයේ නම වැරදි කරුවන් බවට පත් කළ තිබෙන නිසා. ඒ නිසා වෙන්න ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් මේ විදිහට කතා කරනවා.
ඕක වෙන්නේ අර ආවනේ මේ අර සිංගප්පූරුවේ රස්සාව නැතිලා හාදේක ලංකාවට මේ පිස්සියක් උදාගෙන පිස්සු නටරනේ මේ ආණ්ඩුවේ සමහරු රොහාන් ගුණරත්න කියලා පිස්සේ ඔහෙද නැති ගෙවලේ ගනලා මේක දාගත්ත මේ උපදේශකයෙක් කියලා. ගෙනල්ල දාගෙන මේයක් උන්ගේ උමනාවට මේකේ වார்த்தාවල් වෙනස් වුණා සමහර දේවල්. ඒක මම බය නැතුව
කියනවා.
අපිට මේ කොමිසම මෙහෙ නෙවෙයි ගිනිය නෙවෙයි යන්න කියන්න ඕන අපායකට හරි ඕන
තැනකට මේකේ වார்த்தාවක්
අපි බය නැහැ. මොකද බය නැත්තේ අපි මගේ ශාස්ත්‍රූවරයා බුදුහාමුදුරුවනේ. මගේ ශාස්ත්‍රූවරයා වෙච්ච බුදුහාමුදුරුව රහසින්වත් පවුන කරපු උත්තමයෝ. ඒ ශාස්ත්‍රූවරයා සරණ ගොහින් තමයි මම මහණ වෙලා තියෙන්නේ සහ මගේ මහණකම මගේ භාවිතාව. ඒතර මට රහසින්වත් පව කරන්න බෑ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මගේ තුන් හිතකින්වත් මේ බලගැන්වීම ඇතුලේ කොතනකවත් නැහැ කාට හරි ගහපන් කොටපන් මරපන් කිසිම දෙයක් විතර නැහැ. අපේ කොතනකවත් නැහැනේ බිලීවර්ස්ලා ඩිස්බිලීවර්ස්ලා කියලා ඇදහිලිවන්තයෝ නොඇදහිලිවන්තයෝ මේ ඇදහිලිවන්තයන්ට එක විදියකෝයි අදහන් නැති කට්ටට තව විදියු කියලා එහෙම එකක් නැහැ නේ දරුවෝ. ඒ නිසා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න මේ අපි ඇති කරපු ප්‍රශ්න නෙවෙයිනේ. දැන් මේට අවුරුදු 20 කරන්න අපි හිතුවේ නෑනේ පාසු ප්‍රහාරය වගේ එකක් ගැන කතා කරන්න වෙයි කියලා අපි හිතුවේ නෑනේ.
මෙතන දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. වසර ගානක් තිස්සේ බෝහන්සේ තව බෝහන්සේ ප්‍රධාන වශයෙන් මේ කාරණේ ගැන කිව්වා. මේ ගැන කතා කරා. හැබැයි ස්වාමීන් වහන්සේ ඔබ දකිනවා පාසු ප්‍රහාරය වගේ මේච්ච ප්‍රහාරක් එල්ල වෙනවා. අදත් ඔබ වහන්සේ මේ කරුණු කාරණා වහන්සේගම සතුව සාක්ෂි දෙනවා. මා සියල්ලන්ට දැනුවත් කළා. ස්වාමීන් වහන්සේ දැන් අපි දැනුවත් කළා කියනවා අපි කතා කරනවා මේ බලන් ඉන්න ඇයි තියෙන ප්‍රශ්නේ අපි කොතෙන්ටද මේ යන්නේ අපිට අස්වැසිල්ල තියෙනවද
ඒක තමයි මේක සංකීර්ණයි කියන්නේ. දැන් උදාහරණයක් විතර මම කියුවේ දැන් බුද්ධයන්සර් හරිම ශක්තිමත්ව මේ වැඩේ ගෙනා දැන් අපිත් මේක පෙන්වලා දුන්නට පස්සේ චමුත්ත මහත්මයා එදා ගෝඨාභය ලේකම්තුමා හැටියට එතුමා වෙනම බුද්ධයන්සර් කීපයක් පිහිටුවා මේ ආරක්ෂක මාත්‍යාසය ඇතුලේ. අපි විතරක් නෙමෙයි මේ නම් ලැබපු ඔය අබ්දුල් රාසික්ලා වෙන්න පුළුවන් ඔය කණ්ඩායම මුක්කම ගෙනල්ලා සාකච්ඡා කර මොකද්ද මේක මාට මිනිස්සුන් ඉරේ දාන්න බෑනේ. ඒතර ඒගොල්ලෝගේ යම් යම් දේවල් තහනම් කරුවා අපිත් සමහර දේවල් පාලනය කරනවා.
හැබැයි අපි හැමෝටම අබ්දුල් රාසික් ගැන මතක් කරපෙන් අබ්දුල් රාසික් 2014 ප්‍රකාශයේ සහ සිද්ධි සම්බන්ධයෙන් එවකට ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව වහන්සේ සෑහීමකට පත් වෙනවා.
නඩු පවරලා තියෙනවා. මට අදත් ප්‍රශ්නයක් ඇයි තාම එළියේ ඉන්නේ කියද? ඔව් මම දන්නේ ආ ඩබල් ඒජන් ගැන කවුද කියලා මම දන්නේ නැහැ. ඒකට මේ ආණ්ඩුවක් කියන මේ
ඒකන වාහසේ ප්‍රශ්න කළා තියෙනවද?
නැත්තම්
මොකද මේ
මම ඉරෙන් එළියට ඉස්සලම කිව්වා අපේ රාජිකාත් අතර මොන ගන්නද කියලා.
කොමිසම වාර්තා පැහැදිලිව තියෙනවා. වාහසේ මේ මීට කලින් එක දෙයක් කිව්වා. රොහාන් ගුණරත්න මේ කොමිසමේ වාර්තා වෙනස් කරා කියලාද කිව්වේ?
රොහාන් ගුණරත්න කොච්චර පුදසරම් තියෙනවද මේ කොමිසමේ හිටපු මිනිස්සු නూరు?
ඒ කියන්නේ මේ වාර්තාව එළියට දාන කලින්
ඒ
කියන්නේ මේ වාර්තාව අංග සම්පූර්ණ වාර්තාවක් වශයෙන් හඳුනන්න බෑ.
මම නෙමෙයි කිව්වේ කාදිනතුමා.
ඒතකොට දැන් මේ වාර්තාවේ මං හරි කාදිනතුමා කිව්ව එක නෙමෙයි. ඔබ වහන්සේගේ අදහස
කියනවා.
ඔව්. ඒතර ඔබ
කාලෙක ඉතාලම හොඳින් ගෙනිච්චා. හැබැයි යම් අවස්ථාවලදී අපිට එන ප්‍රතිඵල එනකොට
කොතනද වෙනස් වුනේ?
මොකද දැන් ඔය කමිෂන් වාර්තාවේ ඔබතුමා ඒ ටික කිව්වේ නෑනේ. ඕකෙම තියනවා මේ බුදුබල සේනාවේ මේ ඥානසාර හාමුදුරුව තමයි මේ අනුදුර පෙන්වලා දුන්නේ. ඊට ඒ ගෞරව ලැබෙන්න ඕනත් කියලා ඕකෙම තියනවා. අනිත් පැත්තෙන් කියනවා මේ කිසිම අපි කියනවානේ මුලමදාක සම්බන්ධයක් තියෙන්න බෑ කියලා. මොකක් හරි වැඩද? ඒ කිසිම සම්බන්ධයක් නැති දෙක පාට පුදුබල සේනාව තහනම් කරන්න ඕනේ.
ඒතර ඔබ වහන්සේ තහනම් කිරීම පිළිබඳව මේ පරිච්ඡේදය එකතු වෙන්නේ රොහාන් ගුණරත්නද? ඒක එහෙම
මොකද මේ පිස්සා මෙහෙ ඇවිල්ලා දේශන කරනවා මිනිහට විරුද්ධ නඩුත් කියන සමහර රටවල්. ඔය කැනඩාවේම මම හිතන්නේ මේ බොරු වාර්තා ඉදිරිපත් කළයි කියලා. තාම තියන් ඉන්න ආරක්ෂක මැදේශ මාදර මොකද්ද ගත්තද මං ඊපරද මේ ජනාධිපතිතුමාට මොකද්ද මේ කරන්නේ මංගල්ලේ.
එතකොට සවිනාස 2007 අංක 56 ධර්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාත්‍ය බලාත්මක කරන පනත යටතේ චෝදනා පවා ඔබ වහන්සේ ලැබීව බොමු කරන්න පුළුවන් කියලා මේ සඳහන් කළා තියෙනවා. එතකොට මේ එකතු කළේ තුහන් ගුණක් තමයි.
තුහන් ගුණත් නෙමෙයි.
එහෙනම්
මේ එකයි මම කියන්නේ මේ මෙහෙමනේ මහත්තයෝ දැන් මට මේක කියන්නකෝ. දැන් සමා වෙන්න මේක පොඩි පැහැදිලි කිරීමක්. දැන් කොරෝනා වසංගතයක් ඇවිල්ලා තියෙනවා. මේ අපේ සිංහල වෛද්‍යවරු මං හිතන්නේ 20ක් විතර ඖෂධ හොඳට සොයාගෙන ආයේ ඒක ප්‍රත්‍යක්ෂයි. හරි දැන් අපි දැන් මම අවුරුදු කමාරකට වැක්සින් එක ගත්තේ නැහැ අපි 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 මම කොරෝනා ලෙඩුත් එක වැඩ කරලා තියෙනවා මිනිස්සුන්ට සමාජ සේවය වැඩ කරලා තියෙනවා කන්න බොන්න දෙන ඔක්කොම ගැ කවදාකවත් තුන්වැනි සරණින් කොරෝනා වැළඳුන්නේ නැහැ හැබැයි අපි අපි පරිස්සම් වුණා සිංහල බෙහෙතෙන් ඒ එක්ස්පෙරිමන්ට් කළා අපි ලොකු වැඩකට සකරා දැන් කොහෙද ඉඳලා තියෙනවද මේ තාම මේ සමාජයේ ඇයි මේ බහුජාතික සමාගම් සහ මේ ඩ්‍රග්ස් මාෆියා විසින් මේක වළක් කළා තියෙනවා ඒතර කොරෝනාවත් වෙනවා අර ගඩාෂ් කිව්වේ වෛරස් හදන්නෙත් ඒගොල්ලෝ මේ එන්න හදන්නෙත් ඒගොල්ලෝ මේක මේක බිස්නස් එකක් නේ ඒතර මේ මාෆියාව ඇතුළේ ඔබ හිතනවාද මේ වගේ සාධාරණයක් වෙයි කියලා නෑ මේ ඩබල් ඒජන්ට් ලගින්ම තමයි උපදෙස් ගන්න දැන් අපට කොහොම මේ මතය කියන්නේ ඉඩම් අපට මේ මතය කියන්නේ මං හිතන්නේ අත්තවසේ මේ 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 හිරුනාලිකාවට ස්තුතිවන්ත වෙනවා මට මං හිතන්නේ අවස්ථා ගණනාවක් මට ලබා දීලා තියෙනවා මේ 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 වේදනාව වචන වලින් පිට කරන්න මේ සමාජය
ඔබ වහන්සේ බරපතල කාරණාව මතු කරනවා නැවත අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ සරකුණු තිබෙනවායි කියන කතාව පාස්කු ප්‍රහාරය වැනිම
තොරතුරු සාක්ෂි සහිතව
ඔබ වහන්සේ අතෝති වෙනවා
ඔව් ඒවා ඔප්පු කරන්න
පුළුවන්
පුළුවන්
ඒක ඉන්නේ කොහෙද කියලා දන්නවා
ඉන්නේ කොහෙද කියලා දන්නවා
මේ කණ්ඩායම් පිළිබඳවත් දන්නවා
දන්නවා
ඒක ජනාධිපතිවරයා දැනුවත් කළා නැත
දැනුවත් කළා නේද
එතකොට සමහරවිට මේකමනේ පාස්කු ප්‍රහාරයක පොර උනේත්තේ
මම 2017 අවුරුද්දේ කාදිනල්තුමා මුණ ගැහිලා මම කිව්වා කාදිනල්තුමා අනිවාර්යෙන් කතෝලිකයන්ට අරිය ප්‍රහාරයක් එන නියමිතයි කියන්නේ.
මේකේ මහමලකරුවෙක් වෙනවා.
මං කියන්නේ මේ ප්‍රහාරවලට මහමලකරුවෙක් නැහැ. පබ්ලික් ජමාත් සංවිධානයේ නායකයා කවුද ලංකාවේ? ශ්‍රීමුක්ති. අනේ ඔය උලමලට අය ඔය ඔක්කොම බකමුණුට එන්න යනකොට මාත් එක්ක සංවාදිකට ඔක්කොමත් එක්ක මං තනියෙන් එන පෙළට මේක මේ මම මේක පෙන්වන්න මෙන්න පුජ්‍යලේ මෙන්න 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 කියලා කලිදුහා ප්‍රහාරට උත්තර මන් දෙන්නම්.
ඔබ වහන්සේ විශ්වාස කරනවද පාස්කු ප්‍රහාරයේ දේශපාලන කොමන්ත්‍රණයක් වශයෙන්?
නැහැ.
ඇයි ඔබ වහන්සේ තවදුරටත් දේශපාලන කොමන්ත්‍රණ නෙවෙයි කියන කෙන? හිටපු නීතිපතිතුමා යන්න කලින් කියනවා මේක දේශපාලන කොමන්ත්‍රණයක් කියලා.
මේ අහිංසක මිනිස්සු ඝාතනය වුණා. ඒකට සාධාරණයක් අවශ්‍යයි. කාදිනල්තුමාට සාධාරණ වේදනාවක් සහ උවමනාවක් ඇතිවීම අය ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න දෙන්න හැබැයි ඒගොල්ලෝ හුඟක් මේ ප්‍රශ්නේ වරදවා කියවගෙන රෝහන් ගුණරත්න කියලා පිස්සේ ගෙනල්ලා දාගෙන මෙයක් උන්ගේ යොමනාවට මේ මේකේ වார்த்தාවල් වෙනස් වුණා සමහර දේවල්. ඒක මම බය නැතුව කියනවා.
රෝහන් ගුණරත්න මේ කොමිසේ වார்த்தාව වෙනස් කරා කියලාද කිව්වේ?
රෝහන් ගුණරත්නේ කොච්චර පුදසරන් තියනවද මේ කොමිසේ මෙහෙට වු මිනිස්සු නూరు. ඒ කියන්නේ මේ වார்த்தාව එළියට දාන කලින්
ඒ කියන්නේ මේ වார்த்தාව අංග සම්පූර්ණ වார்த்தාවක් වශයෙන් හඳුනන්න බෑ.
මම නෙමෙයි කිව්වේ කාදිනතුමා. ලංකාවේ තිබුණු සියලුම බහාවි සංවිධාන එදා යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කැපකිරීම කළා. මොකද අපි මේ හෙලිදරව් කිරීම කරගෙන එනකොට ඒගොල්ලන්ට තියෙන අවස්ථාවක් නැතිවේ කියලා දැනගෙන මෙන්න මේ වෙලාවට ගහනවායි කියලා කියද්දිත් ඒ වෙලාවේදී එහෙම ක්‍රියාත්මක නොවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක උනේ කොහොමද මොකද්ද කියන අපි දන්නේ නැහැ. කාටවත් සුදුන වෙන්න බෑ මේක. මොකද මේ දේශපාලන අම්බරුව නිසා අපි මාරාන්තික තැනකට වැටලා තියෙනවා.
අර කාදිනතුමා සනාතපු කාරණා අපි අගමැතිවරයා ඉතාලි සංචාරයේ අතරතුර පාප් වහන්සේ ප්‍රගහන උත්සාහ කරලා නොමග යවන්න උත්සාහ කරනවායි කියලා චෝදනාවක්
මම එතුම කවුරු හරි නොමග යවනවා කියලා මට නම් හිතේ. මොකද එතුමා මුලින් කිව්වා මේක කුමන්ත්‍රණයක් කිව්වා. මේක මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් නෑ. ගොරිසි මුත්‍ර කිස් එකක් දෙන්න හිතනවායි කිව්වා. දැන් අපි මොකද්ද කරන්නේ? මේකේ මහායකාව මොකාව කොයෝහා ඉන්න එක නෙමෙයි එහෙම කොයන්න බෑ මේකේ
ಸಾಲ ಇದೆ ನಿಹಾರ
තවත් ආන්දෝලනාත්මක තොරතුරක් හෙළිවුණා පෞගිය දවසක මන්දරේ බදාදරන ප්‍රාස්පෙන්දා ඒ මේ ප්‍රාස්ප ප්‍රහාරයට උදව් උපකාර කරයි මූල්‍යමය වශයෙන් උදව් උපකාර කරයි කියන විවාහක ජෝඩුවක් නවසීලන්තයට පැන නැවිලා නවසීලන්තයට ඇවිල්ලා ව්‍යාජික මම බලපත්‍ර මගින් ඔවුන් මේ සරණාගත භාවය ලබා ගත්තයි කියලා එම සිද්ධි සම්බන්ධයෙන් හිරුනාලිකාවේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ මෙලෙසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ට මුදල් ගනුදෙනු කිරීම සඳහා සහය දුන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට නවසීලන්තයේ සරණාගතභාවය පිරිනමා තිබෙනවා. නවසීලන්තයේ එවැනි පියවරක් ගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දායක නොවූ බවට එරට අධිකරණයක් හමුවේ දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් අදාළ පිරිමි පුද්ගලයා මෙරට පොලිසිය මගහරින සිටියයි වන අතර ඔහුගේ බිරිඳද අපමත නිදහස ලැබූ තැනැත්තිය.
පාස්කු ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයූ පුද්ගලයන් පිළිබඳව ආරක්ෂකාංශ කර තිබූ විමර්ශනයකදී මුදල් ගනුදෙනු සිදු කළ සිංහල කතෝලික භක්තිකයෙකු සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. යනුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු සැඟවී ඇති අතර පසුව ඔහුගේ දෙමළ කතෝලික බිරිඳ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් පසුව ඇයව අපමත් මුදහැර ඇති අතර පසුව මෙම යුවළ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කර නවසීලන්තයට පලා ගොස් තිබූ බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය ජූනි මාසයේදී ඔවුන් නවසීලන්තයේ සරණාගත භාවයේ ඉල්ලා එරට සංක්‍රමණ සහ ආරක්ෂණ අධිකරණයට අභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අමතර ආදාය මාර්ගයක් සේ සලකා අදාළ මුදල් ගනුදෙනුව සිදු කළත් එම මුදල් කාට අයත්ද ලබා ගන්නා කවුද ආදිය නොදැන සිටි බවයි. තමන් තරව්කරුවන් නොවන බවත් කොළඹ සිටි තරව්කරුවක විසින් ලබා දුන් මුදල සිය බිරිඳගේ මව විසින් ලබා දුන් ගිණුම් තොරතුරු වලට බැර කිරීම පමණක් සිදු කළ බවත් අදාළ පුද්ගලයා අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා. වසරක පමණ කාලයක සිට තමන් මෙලෙස මුදල් ගනුදෙනු සිදු කළ බවත් පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආරක්ෂකංශ තමන්ව දේශද්‍රෝහියෙකු ලෙස සලකා කටයුතු කරන බවයි සැකකරු අධිකරණයේ දිවියේ ප්‍රකාශ කර ඇත්තේ. තමා මුදල් ලැබූ විදේශ තරවකරුවෙකු මුස්ලිම් අයෙකු බවත් තම බිරිඳගේ නැගණිය මුස්ලිම් පුද්ගලයෙකු සමග විවාහ වී සිටින බවත් ඒ හේතුවෙන් ආරක්ෂකාංශවල සැකය තීව්‍ර වී ඇති බව සැකකරු ප්‍රකාශ කර තිබෙනවා. නිර්දෝෂී තමන්ට සහ බිරිඳට දඩුවම් දෙනු ඇතැයි බියෙන් නවසීලන්තයට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. අදාළ කරුණු සැලකිල්ලට ගත් නවසීලන්ත අධිකරණය එම කරුණු විශ්වාසනීය බව පිළිගෙන ඔවුන්ට එරට සරණාගත භාවය පිරිනමා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම යුවළ නවසීලන්තේ බලාපිටත් උගස් ඇත්තේ 2019 වසරේ අගෝස්තු 23 වෙනි දිනයි. 2018 වසරේ අප්‍රේල් හෝ මැයි මාසයේ දිනකදී අදාළ මුදල් ගනුදෙනුව උණ්ඩියල් ක්‍රමයට සිදු වී තිබෙනවා. සැකකරු ස්වර්ණාභරණ අලෙවි සැලකින් අදාළ මුදල් ලබාගෙන ඉන් තම කොමිස් මුදලගෙන ඉතිරි මුදල් ඔහුට ලැබුණු විදෙස් ගිණුම් අංකයට බැර කර තිබූ අතර මෙවැනි ගනුදෙනු 7ක් හෝ 8ක් මාසක් තුල ඔහු සිදු කරන බවයි සැකකරු නවසීලන්ත අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ.
සේවිතත් ස්ප සංවිධානය මේ වෙනකොට මේ සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කරන්න කටයුතු කරගෙන යමින් පවතිනවා. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන ඔවුන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මෙහි නවසීලන්තයේ කියන මේ අපි ජීවත් වෙන මේ රටේ තියෙන මේ ත්‍රස්තවාදීන්ට එකතු ඒ වගේම රිෆියුජි සරණාගතයන් වෙනුවෙන් තියෙන මේ නීති කොහොමද අපව රටට ගැලපෙන විදියට මේ වකවාන වල ගැලපෙන විදියට පිළිසකර කරන්නේ කොහොමද කියලා එක ඒවට මොන තව ඇතුළත් කළ යුතු දේවල් ඒවා මේ ඇමෙන්ඩ්මන්ට් වන මොන විදියද කියන එක අපි ඔවුන් එක්ක අපේ අදහස් දීලා ඔවුන් සමඟ අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. කොහොමත් දැන්ට හොඳ කියන්නේ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවා මේ අපි ඒ සම්බන්ධ කරගත්ත ඒ නිලධාරීන් සමග. සෝ මේ එයන් අපි කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී ඔබට සම්බන්ධව තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් වේ. ස්පර් සංවිධානය ඒ සම්බන්ධයෙන් මොනවද කරගෙන තියෙන පියවර කියලා. ඒ අතරම තවත් ශ්‍රී ලාංකික සංවිධාන, ශ්‍රී ලංකා කමියුනිටි ඕගනයිසේෂන්ස් මේ තියෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේක අපේ රටේ අපේ ශ්‍රී ලාංකික ප්‍රශ්නයක් හැටියට අරගෙන අපි මේ සම්බන්ධව කටයුතු කිරීම සම්බන්ධව ඔබ හැම දෙනාට මේ සඳහා මම හිතන්නේ අවස්ථාව සැලසිලා තියෙනවා. ඔබගේ අදහස් මේ ඉදිරිපත් කරන්න. ඒ ඉදිරිපත් කිරීම තුළ මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා මොකක් හරි අපේ හඬ මේ වෙනුවෙන් යොදවලා ඒ මේ හා සම්බන්ධව දැනට මේ තියෙන නීති රීති වෙනස් කරලා ඒ සම්බන්ධව කටයුතු කරන්න මේ බලධාරීන් නිවසේන බලධාරීන් නාසිරඳ බලධාරීන් යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එම් බලාපොරොත්තු තියාගෙන අපි බලමු ඉදිරියේ මොනවද වෙන්නේ කියලා. කොහොම වුණත් ඉදිරියේ සිදුවෙන දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි නිතර සැදී පැහැදී සිටිනවා. ඉතින් මාදායබර අසන්නනි, අදත් අපිට ලැබිලා තියෙන කාල සීමාව මෙසේ කෙමෙන් ගෙවි යනවා. ලබන සතියේ සිකුරාදා හරියටම මේ වෙලාවට 7:25ට නැවතත් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් අද වෙරතරන්නේ මම සමුගෙන යනවා. කතා කරන බොහෝ දේවල් තිබුණත් මේ පැයක වෙන කුඩා කාලයක අපේ රටේ විශේෂයෙන්ම පැනනගලා තියෙන ප්‍රශ්න කතා කළ ඉවර කරන්න අමාරුයි. ඒ කෙසේ වෙතත් මම හිතනවා ඔබත් මේ දවස්වල ඉතාමත් අවධානයෙන් සිටින්නේ රටේ මොනවද වෙන්නේ කියලා වෙරලා අහන්න දකින්න ලැබෙන දේවල් නම් ඉතාම කනගාටුදායකයි. ඉතින් අපි රටේ ජීවත් වුණත් ඒ අපේ රට, ඒ අපේ මව්බිම, ඒ අපේ දේශය, ඒ අපි ඉපදිච්ච තැන. ඉතින් මොනහරි පැත්ත වෙනකොට අපිට ඒක ඉතාමත් වැඩියෙන් බලපානවා, අපේ හදවතට දැනෙනවා. ඒ නිසා මේ අපි මෙහෙ දේවල් වලට වැඩිය අපි තාමත් හොයන්නේ අපේ මව් රට ගැන. ඒ මොකද ඒ අපිට තියෙන කැක්කුම, ඒ අපේ තියෙන ජාතික මමත්වය නිසා, අපි ඒ අපි ජාතියට දෙන ආදරය නිසා, අපේ රටට දෙන ආදරය නිසා තමයි අපි කරන්නේ. ඉතින් ලබන සතියේත් අපි මෙවන් වෙරසණෙන් හමු වෙනකම් මම ඔබෙන් සමුගින්නනවා. රටේ නීති රීති වලට අනුව මේ කොරෝනා වඳුරෙන් ගැලවෙන්න අපි හැමෝම පරිස්සම් වෙමු. මම හිතනවා අපි ඔක්කොම එකමුතු වුණොත් මේ අඩු වේගෙන යන මේ ආසාදිත සංඛ්‍යාව අපිට ඉතා ඉක්මනින් ඉවර කරගෙන අපි නැවතත් අපේ රට තිබ්බ විදියට ඒ දවසර අපිට හැකික්මනින් යන්න පුළුවන් වෙනවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. වැඩසටහන ඔබ විදියට ඉදිරිපත් කළ මම නිරංජන් පරබඳගේ. එහෙනම් මම ගිහින්ෙන්නම්. ඔබ සැමට සුබ රාත්‍රිය. අයිබෝ.
Love. Oh, there you are.